ජූලි මාසේ පළවෙනි සතියේ සිකුරාදා අපි SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි දැන් සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහටම ගෙවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තත්ත්වෙත් සොයා බලන්නට අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. හොඳයි, අපි අද දවසේ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්නේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පාවා දුන් බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් මතුවලා තිබෙන අලුත්ම තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නට එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්ද නන්දලුත්ගමගේ මහතා තමයි මේ ආකාරයෙන් චෝදනා එල්ල කරමින් පසුවන්නේ. මේ වන විට මේ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව සෙවීමේ කමිටුව නැත්තම් තොරතුරු විමර්ශන ඒකකය අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, ඒ වගේම උපුල් තරංග යන ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් කාරණා විමසීමට තොරතුරු විමසීමට කැඳවා තිබෙනවා. එයින් අනතුරුව අපිට ආරංචියේ තවත් ක්‍රීඩකයෙක් මේ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීමට ඔවුන් හමුවට පැමිණෙන්නට නියමිත බව රංගන අපි කැමති මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්නට.
ඔව් මදර, ඔබ සඳහන් කළ ආකාරයටම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ ප්‍රකාශය නිසා මේ වන විට සමස්ත ශ්‍රී ලංකාව තුළම දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා කිව්වොත් මා නිවැරදි. මේ වන විට පසුගිය සතියේදී මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යාලයටම ගොස් පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. නමුත් මේ වන විට හිටපු ක්‍රීඩකයින් ඒ වගේම අරවින්ද ද සිල්වා තමයි එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ ප්‍රධාන ලෙස කටයුතු කළේ. ඔහුගෙනුත් ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබෙනවා. ඔහුව ඒ වගේම කුමාර් සංගක්කාරව, උපුල් තරංගව පොලිසිය වෙත කැඳවමින් තමයි මේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වුණේ පසුගිය කාලයේදී. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම හරින් ප්‍රනාන්දුත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් ඔහු දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. දැන්වත් මේ ක්‍රියාව නවත්වන්න කියලා මේ ක්‍රීඩකීන්ට අපහාස කිරීම, ජාත්‍යන්තරය තුළ මේ ක්‍රීඩකීන් හැල්ලුවට ලක් කිරීම දැන්වත් නතර කරන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් අරවින්ද ද සිල්වාගෙන් පැය 6කට අධික කාලයක් ප්‍රශ්න කර තිබුණා. ඒ වගේම උපුල් තරංගගෙන් ප්‍රශ්න කර තිබුණා ඊට සමාන කාලයක්. ඔහුගේ ප්‍රශ්න කිරීම් තුළ විමසා තිබෙනවා දැනට වාර්තා වන ආකාරයට ඔහු එම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවා ලෙසයි කටයුතු කළේ. එහිදී ඔහු විනාඩි 30ක කාලයක් කඩුල්ලේ රැඳී සිටියා. පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු දෙකක් පමණයි ලබා ගත්තේ. මේ කාරණාව පිළිබඳවත් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. ඒ වගේම ඊයේ දිනේදී කුමාර් සංගක්කාරව කැඳවා තිබුණා. ඔහුගෙනුත් පැය 6ක පමණ කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. මෙන්න මේ කරුණ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලවිමින් තිබෙනවා. ඇයි මේ දේශපාලඥයෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ නැතිව හුදෙක් චෝදනාවක් එල්ල කළ පමණින්ම මේ ආකාරයෙන් ජාත්‍යන්තර කීර්තියක් ශ්‍රී ලංකාවට ගෙන දුන් ක්‍රීඩකීන්ගෙන් මේ ආකාරයෙන් ප්‍රශ්න කරන්නේ කියන කාරණාව තමයි මේ දිනවල දැඩි ලෙස ශ්‍රී ලංකාව තුල කතා බහට ලක් වෙමින් තිබෙන්නේ. මං හිතන්නේ මැතිවරණ උණුසුමටත් වඩා මේ කාරණාව පිළිබඳව කතා බහ වෙනවා කිව්වොත් මා නිවැරදි. මෙහිදී තවත් කරුණක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා වෙනවා මදුර. ඒ තමයි කුමාර් සංගක්කාරගේ නම ICCA සභාපති ධූරයට යෝජනා වී තිබෙන බවට කතාවක් පැතිර යනවා. මීට විරුද්ධව මේ ආකාරයෙන් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බව තමයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ඉන්දියාව පාර්ශවෙන් සෞරව් ගංගුලි ඉදිරිපත් වී තිබෙන නිසාවෙන් ඔහුට වාසිදායක වන ආකාරයට කුමාර් සංගක්කාරට අවාසිදායක වන ආකාරයට මේ ආකාරයෙන් මතයක් පළ කරනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන වකවානුවක සංගක්කාරට එවැනි තනතුරක් දැරීමේ හැකියාවක් නැති නිසාවෙන් ඔහුට එරෙහිව ගෙන යන්නා වූ ක්‍රියාමාර්ගයක් ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා. මේ අතරතුර ඊළඟ සුමතිපාල මහතාත් මාධ්‍යයට සඳහන් කර තිබුණා කුමාර් සංගක්කාරට තවමත් ඒ ආකාරයේ තනතුරක් දැරීමට නීතිමය වශයෙන් සුදුසුකමක් නොමැති බව තමා දන්නා ආකාරයට එවැනි සුදුසුකමක් නැති බව ඔහු සඳහන් කර තිබෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි යම් ආකාරකින් සමාජය ඒ වගේම ක්‍රීඩා ලෝලින් ප්‍රශ්න කරන්නේ ඇයි මේ ශ්‍රී ලාංකික ක්‍රීඩකීන්ට එරෙහිව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කියලා. මේ ක්‍රීඩකීන් තමයි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය ගෙනාවේ. ඔවුන් සම්බන්ධයෙන් මේ ගෙන යන ක්‍රියාමාර්ගයට සමස්ත ශ්‍රී ලංකාවාසී ක්‍රීඩා ලෝලීන් සියලු දෙනාම එකවන්ව එක් වී එම ක්‍රියාදාමයට විරුද්ධව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් සඳහන් කරන්නට ඕනේ මදුර.
හොඳයි, අපේ ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච තවත් දක්ෂ දඟපන්දු යවන්නෙකු සම්බන්ධයෙන්. ඔහු අකිල ධනංජය. ඔබ මේ වන විට හොඳ ආකාරයෙන්ම දන්නවා පසුගේ වසරේදී ඔහුව තරග තහනමකට ලක්වුණ වසරක තරග තහනමක් විදිරතමයි මේ තරග තහනම ක්‍රියාත්මක වන්නේ. එම තහනම ලබන අගෝස්තුමාසයෙන් නිමාවීමට නියමිතයි. නමුත් ඉන් අනතුරුව අකිල දනංචයගේ ඉරණම විසඳන්නේ මොනාකාරයටද කියලා මේ වන විට නැවතත් සාකච්ඡාවට බඳුන්වමින් පවතිනවා. රංගන අපි ඒ පිළිබඳව වාර්තාවන අලුත්ම තත්ත්වය දැනගන්නට කැමතියි.
මදුර අකිල දනංචය කියන්නේ පසුගේ කාල සීමාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ ජයගනිමින් ඉදිරියට පැමිණි සුපිරි දඟ පන්දු යැවීමේ ක්‍රීඩකයෙක්. කෙසේ වෙතත් ඔහුට අවස්ථා දෙකකදීම පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල වුණා. මේ නිසාවෙන් තමයි දෙවන චෝදනාවත් සමග ඔහුට වසරක තරඟ තහනමක් පැනවුණේ. එම වසරක තරඟ තහනම එළඹෙන අගෝස්තු මාස 29 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව ඉන් අනතුරුව ඔහුව ඉන්දියාව වෙත යවා අදාළ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන වාර්තාව ICC වෙත යොමු කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන්නේ. බොහෝ විට මේ වන විට වාර්තා වන ආකාරයට පසුගිය වසරක කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන සජීව වීරකෝන් යටතේ තමන්ගේ ඉරියව්ව නිවැරදි කිරීමේ පුහුණුවීම්වල නිරත වුණා. මේ වන විට වාර්තා වන්නේ එම කටයුත්ත සාර්ථක වී තිබෙන බවයි. ඒ අනුව බොහෝ විට ඔහුට නැවත වතාවක් ජාත්‍යන්තර තරඟ බිමට පිවිසීමට අවස්ථාව උදාවීමට ඉඩ තිබෙනවා. මේ අතරතුර ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් සඳහන් කර තිබෙනවා අකිල දනංජය කියන්නේ ඉදිරි කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ ඉතාමත්ම වැදගත් දඟ පන්දු යැවීමේ ක්‍රීඩකයෙක් බව. විශේෂයෙන්ම එළබෙන ලෝක කුසලාන 20x20 ක්‍රිකට් තරඟාවලිය නියමිත පරිදි පැවැත්වුවහොත් ඔහු සමගින් වනිදු හසරංගේ වගේම ලසිත් ඇමුල්දෙනිය කියන ක්‍රීඩකින් කොයි ආකාරෙන්ද සංකලනයකින් යුක්තව කණ්ඩායම තුළ භාවිතා කරන්නේ කියන කාරණාව අවසන් වශයෙන් තීරණය කිරීමට ඔහුගේ මේ තීරණය ඉතාමත්ම වැදගත් වන බව තමයි මිකියාත සඳහන් කර තිබුණේ. ඒ අනුව බොහෝ විට අගෝස්තු මාස 29 වනදා ඔහුගේ තහනම ඉවත් වූවයින් පසුව සති දෙකක පමණ කාලයක් ගත වේවි මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණය ලැබෙන්නට. ඉන් අනතුරුව ICC තීරණය ලැබීමෙන් පසුව ඔහුට අවස්ථාව උදාවනවා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණු වීම් කටයුතු ආරම්භ කරන්නට සහ ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වන්නට. අපි බලමු මේ ක්‍රීඩකයා මේ දක්වා ටෙස් තරඟ 6කදී කඩුලු 33ක්, ඒ වගේම එක්දින තරඟ 36කදී කඩුලු 51ක් වගේම 20x20 කඩුලු 22ක් මිදෙහෙලීමට සමත් වී තිබෙනවා. තවමත් වයස අවුරුදු 26යි. ඒ අනුව ඔහුට තවත් කල් තිබෙනවා. බලමු ඔහු කොයි ආකාරයෙන් තමන්ගේ පන්දු යැවීමේ ජීවිතයේ දෙවන ඉනිම ආරම්භ කරාවිද කියලා. මදුර
අපේ මීළඟ අවධානය යොමු වන්නේ ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් රංගාවලිය දෙසටයි. අපි පසුගිය සතියේ මේ පිළිබඳව සාකච්ඡා කරා. නමුත් පූර්ව සැලසුම් කළ ආකාරයට මේ තරඟාවලිය පැවැත්වීමට නොහැකි වන ආකාරයක් තමයි අපිට මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. විශේෂයෙන්ම විදේශ ක්‍රීඩකයින් මේ සඳහා සහභාගී නොවන බවට තමයි දැන් අපිට තොරතුරු ලැබී තිබෙන්නේ. රංගන, මේ වන විට මෙහි අලුත්ම තත්ත්වය මොන ආකාරයෙන්ද වාර්තා වන්නේ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා මදුර මෙම තරඟාවලිය යොදාගත් පරිදිම අගෝස්තු මාස 8 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව, මේ වන විට ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දිය කොදෙව් වගේම පාකිස්තානු ක්‍රිඩකයින් උනන්දුවක් දක්වා තිබෙන බවත් ඔවුන් පවසනවා. මේ තරඟාවලිය නියෝජනය කරන්නට ඇමරිකාන් ඩොලර් 10,000ක සිට 60,000ක් අතර මුදලකට මෙම ක්‍රිඩකයින් මිලදී ගැනීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිඩකයෙක් සෑම කණ්ඩායමකටම ඇතුළත් කරනවා අයිකොන් ප්ලේයර් කෙනෙක් හැටියට. මෙහිදී එම ක්‍රිඩකයාට ඇමරිකාන් ඩොලර් 60,000ක මුදලක් ගෙවීමටත් නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ කරුණු කාරණා මේ ආකාරයෙන් සිදුවෙන විට ජාත්‍යන්තරය තුළ තවමත් අවස්ථාවක් නැහැ මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් සම්බන්ධ කරගන්නට. ගුවන් ගමන් සඳහා තවමත් ශ්‍රී ලංකාව තුළ බාධාවන් පවතිනවා. ඒ වගේම බොහෝ රටවල් තවමත් තමන්ගේ පුහුණු වීම් කටයුතු ආරම්භ කර නැහැ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟේ මේ වන විට පැවැත්වෙනවා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායමත් මේ වන විට එංගලන්තයට ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් යම් ආකාරයකින් සූදානම් වෙමින් තිබෙනවා. ඒ අනුව තමයි මේ කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට අවස්ථාව උදාවන්නේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා යම් ආකාරයකින් විදෙස් ක්‍රීඩකින් සහභාගී කරවා ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා ක්‍රීඩකින්ගේ සහභාගීත්වයෙන් පමණක් හෝ මේ තරඟාවලිය යොදාගත් පරිදි පැවැත්වෙන බව. නමුත් සඳහන් කරන්නට ඕනේ මෙවන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක උද්‍යෝගයේ පවතින්නේ මදුර විදෙස් ක්‍රීඩකින් සහභාගී වන තරමටයි. ඒ අනුව තමයි ප්‍රේක්ෂක ආකර්ෂණය සහ ඒ වගේම මාධ්‍ය තුල ඔවුන්ට මෙම තරඟාවලිය වැඩි මිලකට අලෙවි කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. නමුත් විදෙස් ක්‍රීඩකින් සහභාගී නොවනවා නම් මේ තරඟාවලිය ක්‍රීඩාවලියේ උනන්දුව යම් ආකාරයකින් අඩුවන්නට ඉඩ තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 වසරෙන් පසුව අවස්ථා කිහිපයකදීම උත්සාහ කළා මේ ආකාරයෙන් ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පවත්වන්නට. ඒ සෑම අවස්ථාවකම මේ තරඟාවලිය පැවැත්වීම මගහැරුණා. ඒ අනුව තමයි ඔවුන් පවසන්නේ කෙසේ හෝ මේ තරඟාවලිය මෙවර පවත්වන බව. කණ්ඩායම් පහක් සහභාගී වීමට නියමිතයි. මේ වන විටත් ආයතන 18ක් තමන්ගේ අයදුම් පත්‍ර යොමු කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. මේ සමස්ත තරඟාවලියේ පූර්ණ කළමනාකාරීත්වය සිදු කිරීමට කැමැත්ත පළ කරමින් ඉන් එක් ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තෝරා ගැනීමට නියමිතයි. දින 13ක කාලයක් තුළ තරඟ 13ක් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම තරඟාවලිය තුළින් මූල්‍ය ලාභයක් උපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් ලැබෙන්නේ නැති බව තමයි මේ වන විට වාර්තා වන්නේ. මා කලිනුත් සඳහන් කළ ආකාරයට විදේශ ක්‍රීඩකයින් සහභාගී නොවනවා නම් මේ තරඟාවලිය ඉතාමත්ම ඇල්මැරුණු තරඟාවලියක් වනවාට කිසිදු සැකයක් නැහැ මදුර.
මුත්තය මුරලිදරන් කියන්නේ ලෝකයේ බිහිවෙච්ච සුපිරිතම දඟපන්දු යවන්නා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම දඟපන්දු යවන්නා විදිහට හඳුන්වන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස හැඳින්වෙන එංගලන්තයේ විස්ටන් මාසික ක්‍රිකට් සංග්‍රහ විසින් මුත්තය මුරලිදරන් පසුගියදා නම් කරනු ලැබුවා 21 වන සියවසේ බිහිවුණ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස. ඉතින් ඒ පිළිබඳවයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. රංගන මොන ආකාරයේ මිනුම් දඬු උපයෝගී කරගෙනද මුත්තය මුරලිදරන් මෙලෙස විස්ටන් සංග්‍රහ විසින් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙන්නේ?
මදුර විශේෂඥ මණ්ඩලයක් විසින් තමයි මේ ආකාරයේ තෝරා ගැනීම සිදු කර තිබෙන්නේ. සෑම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේම දක්ත සටහන් සියල්ලම වෙන්වෙන්ව හැදෑරීමෙන් පසුව තමයි මේ සම්මානය මුත්තයා මුරලිදරන් වෙතම පිරිනැමිය යුතු බවට ඔවුන් ඒකමතිකව තීරණය කර තිබෙන්නේ. මෙහිදී මෙම ලයිස්තුවේ පළමු ක්‍රීඩකින් 30 දෙනා අතරට ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකු ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම ඉන්දිය ක්‍රීඩකින් 5 දෙනෙකුත් ඇතුළත් වී තිබෙනවා. කෙසේ වෙතත් මේ සියලු දෙනා අභිබවා තමයි මුත්තයා මුරලිදරන්ට මේ සම්මානය හිමි වී තිබෙන්නේ. මුත්තයා මුරලිදරන් කියන්නේ කඩුලු 800ක් හිමි කරගන්නට සමත් වුණ ටෙස්ට් තරඟ 133ක් තුළ එහි සාමාන්‍ය ලකුණු 2.47ක් ඔහුගේ කඩුල්ලක සාමාන්‍ය ලකුණු 22.7ක් ලෙසයි දැක්වෙන්නේ. මේ වන විට මුරලිගේ වයස අවුරුදු 47ක්. කෙසේ වෙතත් ඔහු මේ වන විට පුහුණු කරුවෙකු ලෙස තමන්ගේ දායකත්වය යම් යම් කණ්ඩායම් වෙත ලබා දෙමින් තිබෙනවා. තමන්ගේ ටෙස්ට් තරඟ දිවිය තුළ කඩුරු 5ක් බිඳ හෙළු අවස්ථා 67ක් වගේම තරඟයක් තුළ කඩුරු 10ක් බිඳ හෙළු අවස්ථා 22ක් ලෙසත් වාර්තා වෙනවා. ඒ අනුව අසම සම වාර්තාවක් ලෙසයි විස්ටන් සංග්‍රහවේ මේ විනිශ්චය මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ. ග්ලෙන් මැග්‍රාත් තමයි මොහුට යම් ආකාරයකින් සටනක් දීමට ඉදිරියට පැමිණ තිබෙන්නේ. නමුත් මුත්තයා මුරලිදරන්ගේ පන්දු යැවීමේ සාමාන්‍ය ඒ වගේම කඩුල්ලක සාමාන්‍ය ඔහු ඉනිමක් තුළ පන්දු යැවූ ප්‍රමාණය මේ සියල්ලම සලකා බැලූ විට ඔහුගේ විශිෂ්ටත්වය අසම සම බව තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. දළ වශයෙන් එක් තරඟයක් තුළ මුත්තයා මුරලිදරන් එක් ඉනිමකදී පන්දු වාර 31.1ක් යැවීමට සමත් වී තිබෙනවා. අතිවිශාල පන්දු වාර සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් ඔහු එක් ඉනිමක් තුළ යවනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා සලකා බලන විට ඔහුගේ පන්දු යැවීමේ දක්ත වාර්තා සියල්ලම අනුව ඔහු තමයි 21 වන සියවසේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ටන් සංග්‍රහව තෝරාපත් කරගෙන තිබෙන්නේ. මං හිතන්නේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් නම් පුදුමයට කාරණාවක් නොවේ. නමුත් ජාත්‍යන්තරය තුළ මේ ආකාරයේ ඇගයීමකට ලක්වීම පිළිබඳව අපි සියලු දෙනාම සතුටට පත්විය යුතුයි.
කොරෝනා වසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම යළිත් තමන්ගේ පුහුණු වීම ආරම්භ කළ බව අපි පසුගිය සති දෙකේදී ඔබ වෙත තොරතුරු ගෙනාවා. මේ වන විට පුහුණු තරඟ පවා පැවැත්වෙමින් පවතිනවා මේ ජාතික කණ්ඩායමේ, විශේෂයෙන්ම මේ විශේෂ පුහුණු සැසිවලදී. අපි අවසාන වශයෙන් රංගන ඒ පිළිබඳව තොරතුරු දැනගන්නට කැමතියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත්ම සාර්ථකව තමන්ගේ දෙවන පුහුණු සැසිවාරයත් මේ වන විට නිමාවට පත් කර තිබෙනවා. මදුර පළමු පුහුණු සැසිවාරය කොළඹ CCC ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්තුනේ. එය මූලික වශයෙන් වේග පන්දු යවන්නන් ඉලක්ක කරගනිමින් තමයි පැවැත්තුනේ. ඉන් අනතුරුව ක්‍රීඩකින් 24 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දෙවන පුහුණු සැසිවාරය මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව නේවාසිකව තමයි පැවැත්තුනේ. ඉන් අනතුරුව තමයි ශ්‍රී ලංකා පුහුණු කරුවා තීරණය කර තිබෙන්නේ. මේ ක්‍රීඩකින් අතරතුර පුහුණු තරඟ දෙකක් පවත්වන්නට පළමු තරගේ පන්දුවර 50 තරගයක් ලෙස පැවැත්වුණා. කොයි ආකාරයෙන්ද ක්‍රීඩකයින්ට එක් දිනක් තුළ පන්දුවර 50ක තරගයක් ක්‍රීඩා කිරීමට තරම් ශක්තිය තිබෙනවාද කියන කාරණාව පරීක්ෂා කර බලන්නට එහිදී දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම සහ නිරෝෂන් ඩික්වෙල්ගේ කණ්ඩායම අතර තමයි තරගය පැවැත්වුණේ. කෙසේ වෙතත් ප්‍රතිඵලයකින් තොරව තමයි එම තරගයේ නිමාවට පත්වුණේ. අයහපත් ආලෝකය නිසාවෙන් එහිදී ඩික්වෙල්ගේ කණ්ඩායම ලකුණු 346ක් ලබා ගන්නට සමත් වුණා. දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම ලකුණු 292ක් ලබා ගත්තා. ඩික්වෙල් මෙහිදී ලකුණු 127ක් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 117ක් ලබා ගත්තා. ඒ වගේම දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරාත් වේගවත් ලකුණු 101ක් ලබා ගන්නට සමත් වුණා 6-5-7ක් සමගින්. ඉන් අනතුරුව තමයි 20-20 තරගයක් පැවැත්ුණේ. එම තරගයත් මේ ක්‍රීඩකයින් 24 දෙනා අතරම තමයි පැවැත්ුණේ. ඒ අනුව ශ්‍රී ලංකා පුහුණු කරුවා පවසන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉතාමත්ම හොඳ ශාරීරික යෝග්‍යතාවක සිටිනවා. පුහුණු වීම් සැසිවාර දෙකම ඉතාමත්ම සාර්ථකව අවසන් කරන්නට සමත් වී තිබෙනවා. නමුත් කොයි ආකාරයෙන්ද ඉදිරි කාල සීමාවෙදී මේ කණ්ඩායම තරගාවලියකට සහභාගී වන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුව තිබෙන්නේ. බොහෝ විට එය එළබෙන අගෝස්තු මාසයේදී පැවැත්වෙන ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියම වේවි. ඊට අමතරව ජාත්‍යන්තර තරගාවලියක් පිළිබඳව අපට දැන්ම යමක් සඳහන් කිරීමට හැකියාවක් නැහැ මදුර.
ඒ පුවතත් සමගින් අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිටක් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු වෙත සොයා බලන්නට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. SBS Radio.